අපි මේ වෙලාවේ ගෙන එන සූදානම් වෙන්නේ චිත්‍ර විශේෂ සමගාමී පාඩමක්. පුනර්ජීවන යුගයේ චිත්‍ර ශිල්පීන් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අද විශේෂ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර නිවත්තක චේතිය මහාවිද්‍යාලයේ VH ජානක ජයසිංහ ගුරු පියාණන්ට.
අයිබෝවන් තුවේ පුතේ, අද චිත්‍රකලා විෂයර්ථයේ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ විදේශීය චිත්‍රශිල්පීන් පිළිබඳවයි. මේ විදේශීය චිත්‍රශිල්පීන් සම්බන්ධයෙන් කතා කිරීමට පළමුව අපි චුට්ටක් බලමු චිත්‍රය කියන මේ අගනා නිර්මාණය ලෝකේ ආරම්භ වන්නේ කොහොමද කියලා. ප්‍රාග්ඓතිහාසික යුගයේ අපිට ප්‍රධාන වශයෙන්ම මේ චිත්‍රය නිර්මාණය වීම සඳහා බලපාන ලද යුගයක් වශයෙන් නම් කරන්න පුළුවන්. මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා තඩේම මූලික කරගත් සමාජ වටපිටාවක තමා ජීවත් වෙන්නේ. ඒතර මේ සමාජ වටපිටාවේදී දඩයමින් ලදන අත්දැකීම් පාදක කරගනිමින් ඔහු චිත්‍රයක් නිර්මාණය කරනවා. අන්න ඒ චිත්‍රය තමා ලෝකේ පළමු වන සිතුවම වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මේ ආකාරයෙන් නිර්මාණය වෙච්ච මේ සිතුවම ක්‍රමිකව විවිධ යුගයන්වලදී විවිධ බලපෑම් වලට ලක්වෙමින් වෙනස් වීම වලට ලක්වෙමින් වර්තමානයේතෙක් පැවතගෙන එනවා. එතකොට දුවේ පුතේ, අද මේ චිත්‍රකලා විෂයර්ථයේ කතා කිරීමට බලාපොරොත්තු වන මේ පුනර්ජීවන යුගයේ චිත්‍රශිල්පීන් සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි පළමුවෙන්ම බලන්න ඕනේ මෙම කලා ශිල්පීන්ට මෙවැනි අගනා නිර්මාණ බිහි කිරීමට බලපෑ සමාජ වටපිටාව කොහොමද කියලා. එතකොට මේ සමාජ වටපිටාවේදී බලපාන හේතු මොනවාද? අපි මේ කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ ඉතාලියේ සමාජ වටපිටාව ගැන. මේ කාලයේදී කොහොමද ඉතාලියේ මේ සමාජ වටපිටාව පැවතලා තියෙන්නේ? ඉතා දුෂ්කර නොදියුණු දේශපාලනික ගැටුම් පවතින යුගයක් පසු කරමින් තමා මේ 14 වන සියවසට ඔවුන් පැමිණලා තියෙන්නේ. එතකොට මේ අඳුර යුගයේ අවසානයේදී ඉතාලි සමාජය දේශපාලනික, ආර්ථික, ආගමික, සාහිත්‍ය හා කලා යන මේ අංශයන්හි විශාල දියුණුවක් ලබනවා. මෙම කාලය අපි පුනර්ජීවනයේ හෙවත් පුනරුදේ ලෙස නම් කරලා තියෙනවා. කොහොමද මේ අපි කියන පුනර්ජීවනය සිද්ධ වෙන්නේ? මේ සඳහා ප්‍රධාන වශයෙන්ම සාධක කීපයක් බලපාලා තියෙනවා. ඉතාලිය මේ කාලයේදී ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබනවා. ඒ වගේමයි මෙම ආර්ථික දියුණුව ලබා ගැනීම සඳහා විශාල ධනපති පන්තියක් බිහිවීමකුත් සිද්ධ වෙනවා. මෙම ධනපති පන්තිය පැරණි ග්‍රීක රෝම සාහිත්‍යයට හා සම්බන්ධ වෙච්ච කලාව පිළිබඳ විශාල ඇල්මක් බැල්මක් දක්වනවා. ඒ වගේමයි මෙම ධනපති පන්තිය විශාල මන්දිර ගොඩනැගීමත් ඒවා අලංකරණය කර ගැනීම සඳහා විශාල වශයෙන් උනන්දු වීමත් යන කරුණු කාරණා ප්‍රධාන වශයෙන්ම මේ පුනර්ජීවනය සඳහා බලපාලා තියෙනවා. එතකොට අපි බලමු විශේෂයෙන්ම මෙම කාලයේදී ක්‍රිස්තියානි ආගම ප්‍රධාන වශයෙන් ඉතා ප්‍රබලව කලාව හා සම්බන්ධ වෙලා තියෙනවා. වැඩි වශයෙන් සිතුවා නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිවල. තේමාවන් අතර ප්‍රධාන තැනක් බයිබල් සාහිත්‍යයට හිමි වෙලා තියෙනවා. ඉන් පසුව චිත්‍රකලාව ධනපති පන්තියේ විවිධ අවශ්‍යතාවන් සඳහා භාවිතා වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ අතර ආලේක සිතුවම් ප්‍රධාන තැනක් ගන්නවා. මේ විදිහට 14 වන සියවසේදී යුරෝපයේ චිත්‍රකලාව පෝෂණය වෙමින් ඉදිරියට පැවතගෙන එනවා. දැන් අපි බලමු පුනරුදු සමයේ සිටි ප්‍රධාන චිත්‍ර ශිල්පීන් කවුද කියලා. ඔයාලා දන්නවා ඇති. ප්‍රධාන වශයෙන්ම ලියනාඩෝ ඩා වින්චි. ඊට පස්සේ මයිකල් ඇන්ජලෝ. ඊට පස්සේ රෆායෙල් සෙන්සියෝ. මේ කියන ශිල්පීන් තිදෙනා තමයි ප්‍රධාන වශයෙන්ම මේ 14 වන සියවසේ පුනරුද යුගයේ සිටි ප්‍රධාන චිත්‍රලොන් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි බලමු කවුද මේ ලියනාඩෝ ඩා වින්චි කියලා කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1452 දී උපත ලද 1519 දී මියගිය පුනර්ජීවන යුගයේ සිටි විශිෂ්ටතම ශිල්පියෙකු වශයෙන් නම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔහු මිය යන තෙක්ම විවිධ අංශවල අත්හදා බැලීම් කළ විද්‍යාඥයෙකු වශයෙන්ද ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඔහු අධ්‍යයනය කළ විශේෂ අතර මූර්ති ශිල්පේ, ගණිතය, විද්‍යාව, ඉංජිනේරු ශිල්පේ, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම් ශිල්පය ආදී ශ්‍රේෂ්ඨ හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ 14 වන සියවසේ ෆ්ලෝරන්ස් නගරයේ ජීවත් වුණ වෙළකුය කියලා ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක්. ඔහු බොහෝ විට පල්ලිය හා සම්බන්ධ චිත්‍ර ඇඳි ශිල්පියෙක් වශයෙන් තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාලයේදී මේ අපි කියන මේ ඩාවින්චි චිත්‍රකලාවෙන් ඉදිරියට එමින් පවතින කාලවකවානුවක්. ඩාවින්චිගේ පියා පුතාගේ මේ හැකියාවන් දැකලා ඔහුව මේ වෙළකුයෝ කියන චිත්‍ර ශිල්පියා වෙත බාර කරනවා. ක්‍රමයෙන් වෙළකුයෝ සමග චිත්‍රකලාව අධ්‍යයනය කරගනිමින් ඉගෙන ගනිමින් ඉදිරියට පැවතගෙන එනවා. දවසක් මේ වෙළකුයෝ චිත්‍ර ශිල්පියා දකිනවා මේ ඩාවින්චිගේ විශේෂ හැකියාවන්. මේ විශේෂ හැකියාවන් දැකලා ඔහු ආරාධනා කරනවා තමන්ගේ චිත්‍රයක දේවදූතයෙකු ඇඳීම සඳහා. එම අවස්ථාව ඉතා කැමැත්තෙන් බාරගන්න ලියනඩෝ ඩාවින්චි දේවදූතයාගේ රූපය ඉතා විශිෂ්ට අන්දමින් ඩාවින්චි විසින් අඳිනු ලබනවා. මෙම දේවරූපය දැකපු වෙළකුයෝ චිත්‍රශිල්පියා ඉතා සතුටට පත් වෙනවා. ඉන් පස්සේ ඔහුගේ මුල්ම චිත්‍රය තමයි සුභාරංචිය කියන සිතුවම. මෙම සිතුවම අඳිමින් චිත්‍රශිල්පියෙකු ලෙස ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා ලියනඩෝ ඩාවින්චි. මෙම සිතුවමෙන් පසුව අවසන් භෝජන සංග්‍රහය, මොනාලිසා, ගිරියර්ණේ කර්ණයා මරිතුමිය ආදී විශිෂ්ට නිර්මාණ රැස ඔහු කලා ලෝකයට බිහි කරනවා. එතකොට මේ චිත්‍ර නිර්මාණය කිරීමේදී ඔහුගේ මූලික ලක්ෂණ කීපයක් අපිට දකින්න පුළුවන්. මොනවාද මේ මූලික ලක්ෂණය? රූප පිහිටුවීමේදී ඉතා සැරසුමකට අනුව පිහිටුවීමක් කරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම රූප දෙකක් අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගීමට හැම වෙලාවෙම ශිල්පියා විසින් උත්සාහ දරලා තියෙනවා. ඒ වගේමයි රූප සංරචනය කිරීමේදී සමූහ රූප කණ්ඩායම් කිරීමක් සිදු කරලා තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් අවසන් භෝජන සංග්‍රහය කියන චිත්‍රයේ උන්වහන්සේගේ ගෝල පිරිස 12 දෙනෙක් ඉන්නවා. මේ 12 දෙනා 3 දෙනා බැගින් වූ කණ්ඩායම් 7කට බෙදා වෙන් කරලා සිතුවම ඉතා විශිෂ්ට අන්දමින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි දුවේ පුතේ මේ මානව රූප ඇඳීමේදී ජීවාදර්ශ භාවිතා කරමින් මානව රූපේ ඉතා නිවරදිව කාය ව්‍යුහ ලක්ෂණ සහිතව ඇඳීමක් කරලා තියෙනවා. මොකද්ද මේ ජීවාදර්ශ භාවිතාව කියලා කියන්නේ? සජීවී මිනිසෙකු, ඇත්ත මිනිහෙක් චිත්‍රයට ඉදිරියෙන් තියලා තමන්ට අවශ්‍ය ඉරියව්ව ඔහුගෙන් ලබාගෙන ඒ දෙස බලාගෙන චිත්‍රයේහි එම ඉරියව්ව ඇඳීම අපි කියනවා ජීවාදර්ශ සිතුවම් ඇඳීමේ ශිල්පක්‍රමයක් කියලා. මෙන්න මේ විදිහට ඉතා අගනා ලෙස මානව රූප සම්පිණ්ඩණය කිරීමත් සහ මානව රූප ඇඳීමක් ඔහුගේ සිතුවම්වල දකින්න ලැබෙනවා. ඒ වගේමයි රූපවල ඉරියව්, ලාලිත්‍ය, හැඟීම් ප්‍රකාශනය ඩාවින්චිගේ නිර්මාණවල ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් තවත් සාධකයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේමයි සංරචනය කිරීමේදී තලය බෙදා වෙන් කරන ආකාරය, එනම් පෙරබිම, මැදබිම හා පසුබිම කියන මේ ශිල්පකමේ යටතේ බොහෝ විට ඔහු රූප පිහිටුවීම කරලා තියෙනවා. වර්ණ ගැනීමේදීත් බොහෝ විට ඔහු භාවිතා කරලා තියෙන තෙල්සායම් මාධ්‍ය. වැඩි වශයෙන්ම භාවිතා කරලා තියෙන මාධ්‍ය තෙල්සායම් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වර්ණවල ප්‍රභේද ඉතා සියුම්ම මතු කිරීමට ඔහු උත්සාහ ගෙනලා තියෙනවා. මේ සියුම්ම මතු කිරීම තුළින් ඔහු ත්‍රිමාණ ලක්ෂණ මනවින් දැක්වීමට හැකියාව ලබාගෙන තියෙනවා. ඒ වගේමයි අඳුර මතින් ආලෝකයේ වඩා තීව්‍ර ලෙස දැක්වීමට ඔහුට හැකියාව ලැබලා තියෙනවා. මොකද්ද මේ අඳුර මතින් ආලෝකය ගොඩනැගීම කියලා කියන්නේ? මුලින්ම අඳුරු ආලෝක සහිත වර්ණයන් දාලා පසුව ක්‍රමයෙන් ආලෝකවත් කරන ලාවර්ණ යොදා ගැනීමක් සිදු කරලා තියෙනවා. මෙන්න මේ ශිල්පකමේ අපි කියලා දෙනවා කියරොස් කුරෝ කියලා ශිල්පකමේ නමින්. මොකද්ද කියරොස් කුරෝ? ඒ වගේම ඩාවින්චි යොදාගත් තවත් උපක්‍රමයක් තමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අරමුණු හා සංකල්ප එකට එකතු කිරීමට කරන ලද උත්සාහයක් දකින්න තියෙනවා. අපි නිදසුනක් වශයෙන් ගත්තොත් එහෙම මොනාලිසා කියන චිත්‍රය. මේ මොනාලිසා කියන චිත්‍රයේ දකින්න හම්බෙන්නේ තරුණ සුන්දර කාන්තා රූපයක්. මේ තරුණ සුන්දර කාන්තා රූපයට පිටුපසින් දකින්න ලැබෙන ජනශූන්‍ය ගල් වැටි වලින් යුතු මන්දාරමකින් වැසී ගිය පරිසරය අපි මේ කියන මේ ප්‍රතිවිරුද්ධ අරමුණ වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිවිරුද්ධ අරමුණු දෙක එකට එකතු කරලා තමයි මේ මොනාලිසා කියන චිත්‍රය ඔහු ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ මොනාලිසා කියන මේ අගනා කලා නිර්මාණය බිහි කිරීමේදී ඔහු විසින් මෙම කියන උපක්‍රම භාවිතා කරලා තියෙනවා. හරි පුතේ, අපි දැන් බලමු මේ මොනාලිසා කියන චිත්‍රය. මේ මොනාලිසා කියන චිත්‍රය අරගෙන අපි කතා කරොත් එහෙම මොනවාද අපිට දකින්න ඔයාලා දැකලා ඇති සමහරවිට මේ මොනාලිසා කියන චිත්‍රය. ඉතා ප්‍රසිද්ධ චිත්‍රයක්. ඔහු වසර ගණනාවක්ම මේක තමන් ළඟම තියාගෙන යන එන තැන් වලට මේ අරගෙන ගිහිල්ලා ඉඩ ලැබෙන හැම අවස්ථාවකදී අඳිනලාද ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රයක් වශයෙන් තමයි මේ මොනාලිසා කියන චිත්‍රය හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි බලමු මේ මොනාලිසා කියන චිත්‍රයේ මොනවාද දකින්න ලැබෙන කලා ලක්ෂණයක් කියලා. එතකොට මෙම ඩාවින්චි මෙම චිත්‍රය නිර්මාණය කිරීමේදී ත්‍රිකෝණාකාර සැලසුමකට අනුව තමයි චිත්‍රය සැලසුම් කරලා තියෙන්නේ. මොකද්ද මේ ත්‍රිකෝණාකාර සැලසුම කියලා කියන්නේ? එතකොට මේ ත්‍රිකෝණාකාර සැලසුම කියලා කියන්නේ මොනාලිසාගේ අත් දෙකයි ඔළුවයි සම්බන්ධ කරගනිමින් අපිට ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙන්න මේක අපි කියනවා ත්‍රිකෝණාකාර ආකෘතියක් කියලා. එතකොට මෙම චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1503 සිට 1505 අතර වූ මේ කාලවකවානුවේදී කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේමයි මෙම චිත්‍රය නිර්මාණය කිරීම සඳහා භාවිතා කරලා තියෙන්නේ පොප්ලර් කියන දැව පළකයක්. මේ පොප්ලර් කියන දැව පළකය මත තෙල්සායම් භාවිතාවෙන් තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මොකද්ද මේ තෙල්සායම් භාවිතාව කියලා කියන්නේ? තෙල්සායම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුතේ දුවේ ඔයාලා භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් පැස්ටල්, දියසායම් මේ වගේ වර්ණමාද දෙකක් තමයි බොහෝ විට අපි පාසල් කාලය තුල භාවිතා කරන්නේ. නමුත් මේ ඔයිල් මාධ්‍ය කියලා කියන්නේ ගොඩක් වෙලාවට බොහොම ප්‍රවීණත්වයට පත්වෙච්ච චිත්‍ර ශිල්පීන් භාවිතා කරන මාධ්‍ය. ඒතර මෙන්න මේ මාධ්‍ය ඉතා දක්ෂ අන්දමින් හසුරවපු චිත්‍ර ශිල්පියෙක් වශයෙන් තමයි මේ අපිට ලියනාඩෝ ඩා වින්චි හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මොනාලිසා කියන චිත්‍රය පෞද්ගලික අනන්‍යතාවයක් ප්‍රකට කරන සිතුවමක් ලෙස තමයි වඩා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. එතකොට මේක පොදු චිත්‍රයක් නෙවෙයි, මේක පෞද්ගලික අනන්‍යතාවයක්. එතකොට පොදු චිත්‍රයක් වශයෙන් අපිට ගන්න පුළුවන් අවසන් භෝජන සංග්‍රහය කියන චිත්‍රය. නමුත් මොනාලිසා කියලා කියන්නේ මේ ඩාවින්චිගේ පෞද්ගලික අනන්‍යතාවය. එතකොට මේ චිත්‍රය තුළ ප්‍රධාන වශයෙන්ම අපිට දකින්න හම්බ වෙන අනවශ්‍ය සැරසිලි වලින් හා ආවරණ වලින් තොරවීමක් දකින්න හම්බ වෙනවා. සරල කාන්තා රූපයක භාව ලක්ෂණයන් විදහාලන්නට එය මනවින් ආධාර වෙලා තියෙනවා. ඒ වගේමයි මේ මොනාලිසා චිත්‍රයේ ඇස් ගත්තොත් එහෙම ඍජුවම නරබන්නාගේ ඇස් දෙසම බලාගෙන සිටින ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ තුලින් බලන්නා හට කිසියම් වූ බලපෑමක් සිද්ධ කරලා තියෙනවා මේ මොනාලිසා විසින්. අපි කියනවා මොනාලිසාගේ හැඟීම් ප්‍රකාශනයක් අපගේ ඇස් තුලින් දකින්න ලැබෙන බවක් පෙනෙන්න තියෙනවා. ඒ වගේමයි රූප හා වර්ණ ඉතා සමබරව යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි හුදකලාව මේ ඇයගේ හුදකලා ඇයලද ජීවිතයේ කිසියම් වූ අවස්ථාවක් භාවමය වශයෙන් පෙන්වා දෙන්න ඩාවින්චි උත්සාහ කරලා තියෙනවා. අනේ උත්සාහයේදී තමයි අපි කිව්වර ඉස්සලා කතා කරපු අර පසුබිම් දර්ශනය මෙම චිත්‍රය තුළට එකතු කරලා තියෙන්නේ. පුතේ පුතේ මෙම කාන්තා රූපයේ කාගේද? මෙන්න මේ ප්‍රශ්නේ අපට එනවා. දැන් පොදු එකක් නම් අපි දන්නවා මොකද්ද කාගේද කියන එක. එතකොට මේක පෞද්ගලික ආනතයයක් වෙද්දී මෙහි කවුද කියන ප්‍රශ්නේ අපිට මතුවීමක් වෙනවා. එතකොට කවුද මේ කාන්තා රූපය? මේ සඳහා අදහස් විචාරක අදහස් බොහොමයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි මේ වසාරි කියන මේ කලා ඉතිහාසඥයා කියනවා මේ ෆ්‍රැන්සිස්කෝ ජියෝකොන්ඩාගේ බිරිඳ වන ලීසාගේ දුව ඩාවින්චි විසින් ඇඳලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේමයි තව කලා විචාරකයන් කියනවා මේ ඉන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ මූණවර කියලා කියනවා. ඒ කියන්නේ කිසියම් ශිල්පියෙක් කිසියම් රූපයක් ඇඳීමේදී අපි කිව්වොත් මානව රූපයක් ඇඳීමේ බොහෝ විට තමන්ගේ මුහුණේ තියෙන ස්වභාවයන් ඒට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ කියන තර්කයන්ව සමහර විචාරකයන් කියනවා මේ මොනාලිසාගේ රූපය තුළින් මුහුණෙන් ඩාවින්චිගේ මුහුණ පේනවා කියලා. ඒ වගේමයි තව සමහරු කියනවා මේ ලියනාඩෝ ඩාවින්චිගේ මවගේ රූපය කියලා සමහර අය අදහස් දක්වලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ චිත්‍රය බොහොම අගනා ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒතකොට මේ චිත්‍රය මේ වෙනකොට පන්සේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරලා තියෙනවා. ඒ වගේමයි දැන් අපි කියන්න අමතකුණා අපි පෙර කතා කරා මේ ආලෝකය තුළින් අඳුර මතු කිරීමේ ක්‍රමය කියන ශිල්ප ක්‍රමය මේ මොනාලිසා චිත්‍රය නිර්මාණය කිරීමේදී ලියනාඩෝ ඩාවින්චි විසින් භාවිතා කරලා තියෙනවා. මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොනාලිසා චිත්‍රයේ තියෙන කලා ලක්ෂණයන් පිළිබඳව. හරි, අපි දැන් කතා කරමු ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා විසින් නිර්මාණය කළ තවත් විශිෂ්ට ගණයේ කලා නිර්මාණයක් පිළිබඳව. ඔයාලා අහලා ඇති පර්වත මස්තකයේ දේව මෑණියෝ කියන සිතුවම. මෙම සිතුවම දුවේ පුතේ වර්ෂ 1483 සිට 1500 අතර කාලයේදී තමයි නිර්මාණය කළා කියලා හඳුන්වා දීලා තියෙනවා. මෙම කෘතිය තුළ දකින්න හම්බෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව වෙන සිද්ධිය. සිතුවමට නැගුව අවස්ථාවක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. මෙහි මරියතුමිය අසලින්ම ජේසු බිලිඳා ඉන්නවා. ඒතර මේ ජේසු බිලිඳාත් එක්ක මෙහා පැත්තෙන් ඉන්නවා දේව දූතයෙක් සමග ඉන්න සාන්ත ජෝන් කියන බිලිඳා. මේ චිත්‍රය සඳහා ප්‍රධාන වශයෙන්ම සංරචන ක්‍රමය ඉතා සැලසුමකට අනුව ඉදිරිපත් කළා තියෙනවා කියලා පේන්න තියෙනවා. අපි ගත්තොත් මේ සංරචන ක්‍රමය ත්‍රිකෝණාකාර ආකෘතියක් නැත්නම් පිරමීඩාකාර ආකෘතියකට අනුව තමයි චිත්‍රය නිර්මාණය කළා තියෙන්නේ. මේ චිත්‍රය තුළ පෙරබිමක් හා පසුබිමක් දකින්න හම්බ වෙනවා. මේ පෙරබිම හා පසුබිම කියන මේ සංකලනය තුළ තමයි මේ චිත්‍රය නිර්මාණය කරන්න උත්සාහ කරගෙන තියෙන්නේ. අපි බලමු පෙරබිමේ තියෙනවා චරිත හතරක්. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මරියතුමිය, ජේසුස් වහන්සේ, සුර දූතිය සහ සාන්ත ජෝඩ් බිලිඳා. මෙන්න මේ කියන හතර දෙනා පෙරබිමේ ප්‍රධාන චරිත හතරක් වශයෙන් ත්‍රිකෝණාකාර ආකෘතියකට අනුව පෙළගස්සලා තියෙනවා. එතකොට අපි බලමු පසුබිමේ මොනවාද තියෙන්නේ කියලා. පසුබිමේ තමයි පැලෑටි හා ගල්කුළු වලින් යුතු පරිසරයක් දක්වලා තියෙනවා. එතකොට මේ පරිසරය කිසියම් වූ গুপ্ত ස්වරූපයකින් තමයි ගොඩනගලා තියෙන්නේ. මේ පරිසරයට කිසියම් වූ අනන්‍යතාවයක් එකතු කරලා නැහැ. එතකොට මේ ඇයි මේ වගේ පරිසරයක් මේ වගේ මාතෘකාවක් තුළ දාන්නේ කියන එක පිළිබඳ කිසියම් වූ গুপ্ত ස්වරූපයක් දකින්න ලැබෙනවා. ඒ වගේමයි දුවේ පුතේ මේ දිව්‍යමය ආලෝකයක් දකුණු පසින් චිත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ දිව්‍යමය ආලෝකයක් ඇතුළත් කරලා තියෙන්නේ මෙම අවස්ථාව. මරියතුමිය සහ ජේසුස් වහන්සේ කියලා කියන්නේ බොහොම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ බොහොම උසස් වූ චරිත දෙකක්. මෙන්න මේ චරිත දෙක දිව්‍යමය ස්වභාවයකින් පෙන්වීම සඳහා තමයි දිව්‍යමය ආලෝකයක් දකුණු පසින් චිත්‍රයට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේමයි මේ චිත්‍රයේ මේ දිව්‍ය ආලෝකය තීව්‍ර කිරීමට ලියනාඩෝ ඩා වින්චි ගොඩක් වෙලාවට උත්සාහ කරලා තියෙනවා. මේ අඳුරු පසුබිමේ රූප ආලෝකමත් මතු කිරීමේ ක්‍රමය මෙහිත් භාවිතා කරලා තියෙනවා. අපි පෙර සඳහන් කර කියාරස්කියුලෝ කියන මේ සිද්ධාන්ත ක්‍රමය මෙහිදී ඉතා විශිෂ්ටාන්දමින් භාවිතා කරලා තියෙනවා. ඒ වගේමයි දුවේ පුතේ මෙහි වර්ණ ගැන්වීමේදී ප්‍රධාන වශයෙන්ම දුඹුරු වර්ණයේ ප්‍රභේද භාවිතා කරලා ඇති ආකාරයක් දකින්න හම්බෙනවා. එතන මේ දුඹුරු වර්ණයේ ප්‍රභේද අපි ඉස්සල්ලා කිව්වා අර කියාරස්කියුලෝ කියන මේ සිද්ධාන්ත ක්‍රමය අනුව ඉතා ලස්සනට පෙළගස්සලා තියෙනවා. අපි බලමු සිතුවමේ භාවප්‍රකාශනය ගැන. මේ සිතුවමේ භාවප්‍රකාශනය පිළිබඳ සැලකීමේදී අපිට ප්‍රධාන වශයෙන්ම බලන්න පුළුවන් මේ දේවමෑණියන්ගේ මුහුණෙන් පිළිඹ වන මාතෘත්වය හා කරුණාබර බව. මේ දේවමෑණියෝ කියලා කියන්නේ මේ කන්‍යා මරියතුමිය. මේ කන්‍යා මරියතුමිය ජේසුස් වහන්සේ පිළිබඳ තියෙන මාතෘත්වය සහ කරුණාබර බව මනාවට ඩාවින්චි විසින් සිතුවමේ දක්වලා තියෙනවා. ඒ වගේමයි මේ ජේසුස් වහන්සේ ලදරු ජෝනුයි මේ දෙන්නගේ තියෙන මේ දරුවන්ගේ මොළකැටි බව ඉතාම උසස් අන්දමින් පෙන්වලා ඒට හැඟීම් ප්‍රකාශනයක් එකතු කරලා ඉතා විශිෂ්ට චිත්‍රශිල්පී ගුණයක් මේ ලියනාඩෝ ඩාවින්චි විසින් පෙන්වලා තියෙනවා. කැනුසේ මත තේසායම් මාධ්‍යය භාවිතා කරමින් අඳුනු ලැබූ සිතුවමක් වශයෙන් මෙම චිත්‍රය හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මෙවැනි භාව ප්‍රකාශන වලින් යුක්ත තවත් සිතුවමක් ලෙස දුවේ පුතේ අපිට නම් කරන්න පුළුවන් අවසාන භෝජන සංග්‍රහය කියන සිතුවම. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ ඉතා වැදගත් අවස්ථාවක් මෙම සිතුවමෙන් පෙන්වා දීමට ශිල්පියා උත්සාහ අරගෙන තියෙනවා. මොකද මේ වැදගත් ජීවන අවස්ථාව. එතකොට මේ ජේසුස් වහන්සේගේ ජීවිතයේ ඔහු අනුභව කරන අන්තිම කෑම වේල මේ බව සඳහන් කරන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? දුවේ පුතේ, ඔයාලා දන්නවද රාත්‍රිය නිම වී පසුදා උදෑසන වූ පසු විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී උන්වහන්සේගේ ජීවිතය මරණය කරගෙන එහි අවසානයේ කලවාරි කන්දෙන් අවසන් වෙනවා. එතකොට මේ බව අවසාන භෝජනය ගන්නා විටත් ජේසුස් වහන්සේ දැනගෙන ඉන්නවා. ඒ වගේමයි තමන් ළඟම සිටින අනුගාමකයන් 12 දෙනාගෙන් එක් අයෙකු මා රෝම රාජ්‍යයට නැත්නම් රෝම පාලනයට හෙට දින පාවා දෙන බව එතුමන් මේ අවස්ථාවේදී දැනගෙන හිටියා. මෙන්න මේ කියන ජීවිත කතාවේ මේ සිද්ධිය ලියනාඩෝ ඩාවින්චි විසින් ඉතා මනාවට මේ අවසම්බෝධන සංග්‍රහය කියන මේ චිත්‍රය තුලින් පෙන්වා දීලා තියෙනවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ අවස්ථාවේදී කෑම මේසේදී ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා හෙට දින මෙහි සිටින කිසියම් වූ පුද්ගලයෙකු මාව පාවා දෙනවා කියලා. මෙන්න මේ ප්‍රකාශනය මේ ප්‍රකාශය මුවින් පිටවීමත් සමග මේ 12 දෙනා අතර සිදුවන විශාල කැළඹීම මනා ප්‍රකාශන ශක්තියකින් යුතුව ඩාවින්චි ශිල්පියා චිත්‍රය තුළ එළිදක්වලා තියෙනවා. එතන මේ අනුගාමිකයන් 12 දෙනාගේ මුහුණවල ඇතිවන කලබලය හා ඔවුන් අතර සිදුවන සංවාදශීලී බව අපි කියනවා මේ කවුද යන මේ ප්‍රශ්නාර්ථය මනාවට මේ මුහුණවලින් පෙන්වීමට ශිල්පියාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පාවාදීමේ හාද්ද දෙන ජුදාස් කුතුහලයකින් යුතුව සිටින ආකාරය ඉතා භාව ප්‍රකාශනාත්මකව ඇඳීමට ශිල්පියා දක්ෂතාව දක්වලා තියෙනවා. දුවේ පුතේ මේ සියලු කැළඹිලි සහිත අවස්ථාවේදී ඉතා සාන්ත ඉරියව්වකින් උපේක්ෂාශීලීව සිටින ජේසුතුමාගේ රූපය ශිල්පියා ඉතා උසස් අන්දමින් දිව්‍යමය ස්වරූපයක් දනවන ආකාරයෙන් චිත්‍රය තුළ ඇඳලා තියෙනවා. මේ සමස්ත සංරචනයේ තුලම හැඟීම් ප්‍රකාශනයේ ඉතා උසස් අන්දමින් සිතුවමේ චරිත තුලින් දැක්වීමට ලියනඩෝ ඩා වින්චි ශිල්පියාට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි දැන් මෙච්චර කල් කතා කරීමේ සිතුවමේ තියෙන භාව ප්‍රකාශනය ගැන අපි චුට්ටක් බලමු මේ සිතුවම නිර්මාණය වුණේ කොහොමද කියලා. එතකොට මේ ලියනඩෝ ඩා වින්චි මිලානයේ ජීවත් වෙන කාලයේදී අපි කියන මේ ලුඩෝවිකෝ ඉල්මෝරෝ කියන මේ ආදිපාදිවරයා යටතේ, කවුද ලුඩෝවිකෝ ඉල්මෝරෝ කියන මේ ආදිපාදිවරයා යටතේ සේවය කරන කාලයේදී තමයි මේ අගනා නිර්මාණය සිදු වෙලා තියෙන්නේ. එතකොට මෙම ආදිපාදිවරයාට තිබ්බ පවුලේ දේවස්ථානය. ඒ දේවස්ථානයේ නම තමයි සාන්ත මරියා දෙලා ග්‍රේසි. මොකද්ද සාන්ත මරියා දෙලා ග්‍රේසි? මෙන්න මේ කියන සාන්ත මරියා දෙලා ග්‍රේසි කියන මේ තාපසාරාමේ භෝජනාගාරයේ තියෙන බිත්තියක තමයි මේ සිතුවම ඇඳලා තියෙන්නේ. එතකොට මේ සිතුවම ඇඳීම සඳහා භාවිතා කරලා තියෙන ශිල්පකමය තමයි වියලි හුණු බදාමයක් මත තෙල් සායම් මාධ්‍ය භාවිතා කරමින් තමයි සිතුවම ඇඳලා තියෙන්නේ. අපි කියනවා මේක පෙස්කෝ සිතුවමක් කියලා. පෙස්කෝ කියලා කියන්නේ බිත්තිය මත අනිල් ලද සිතුවම් කියන එක. එතකොට මේ පෙස්කෝ ශිල්පකමයේ යටතේ ටෙම්පරා කියන ක්‍රමයේ යටතේ තමයි මේ චිත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු මේ චිත්‍රය කොච්චර විශාල චිත්‍රයක්ද කියලා. අඩි 15යි අඟල් 2ක පළලකින් හා අඩි 28යි අඟල් 10ක දිගකින් යුතු විශාල ප්‍රමාණයේ චිත්‍රයක් වශයෙන් මෙම අවසම්බෝධන සංග්‍රහය චිත්‍රය නම් කරන්න පුළුවන්. හරි, දුවේ පුතේ. මේ චිත්‍රය නිර්මාණය කිරීමට පෙර ලියනඩෝ ඩා වින්චි පූර්ව අභ්‍යාසවල නිරතුරු ආකාරය බොහොමට පැහැදිලි වෙනවා. ඒ කෙසේ දෙයක් ඔහු විසින් ස්කෙච් කරන ලද නැත්නම් කඩු සටහන් කරන ලද මෙම චිත්‍රයේ වෙනම නිර්මාණ රසක් හම්බෙලා තියෙනවා. එතකොට ඔහු ගිහිල්ලා එකපාරටම මේ සිතුවම ඇඳලා නැහැ. ඔහු වසරක් විතර කාලයක් මේ චිත්‍රයේ ඇඳීම සඳහා පුහුණුවෙන් ලබලා තියෙනවා. ජේසුස්තුමාගේ රූපය කොහොමද, ජුදාස්ගේ රූපය කොහොමද, ඊට සමාන්තරව අනෙකුත් අනුගාමිකයන්ගේ රූප කොහොමද, මේ කැළඹිලි සහිත මූණවල්වල භාව ප්‍රකාශනයන් ගන්න කොහොමද, මේ චිත්‍රයේ තියෙන පරයාලෝක රීතිය කොහොමද, මෙන්න මේ කියන සිද්ධාන්ත තනි තනිව ඔහු අධ්‍යයනය කරලා තිනා වෙනම කොළවල. එතන මෙන්න මේ රූප සටහන් සියල්ල ඔහුගේ පොතෙහි අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මෙම රූප සටහන් ආදර්ශයට ගනිමින් අවසාන වශයෙන්ම වර්ණ සිතුවම ඔහු නිර්මාණය කරලා තියෙනවා. අපි බලමු ඒකකේන්ද්‍රීය පරයවලෝක සිද්ධාන්ත ක්‍රමයක් ඔහු චිත්‍රය සඳහා භාවිතා කරලා තියෙනවා. සිතුවමේ මැද ජේසුතුමාගේ රුව ස්ථානගත කරලා තියෙනවා. එයට දිව්‍යමය ආකෘතියක් ලබාගෙන තියෙනවා. මොකද්ද මේ දිව්‍යමය ආකෘතිය කියලා කියන්නේ? යුරෝපයේ එක් ක්‍රමයක් තමයි දිව්‍යමය පුජ්‍යලේඛ නිර්මාණය කිරීමේදී චිත්‍රයේ මධ්‍යගත ස්ථානයේ තමයි ඔහු භාවිතා කරලා තියෙන්නේ. එතකොට මෙම චිත්‍රයේ අපි කියන මේ අවසම්බෝධන සංග්‍රහය කියන මේ චිත්‍රයේ හරියටම චිත්‍රයේ මධ්‍යගතව ජේසුස් වහන්සේගේ රූපය ස්ථානගත කරලා තියෙනවා. එම ස්ථානගත කිරීම තුළින් ඒට දිව්‍යමය ආරෝපණය සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ ජේසුතුමා මධ්‍යගතව පිහිටුවීමත් එක්ක ඔහුගේ අනුගාමිකයින් 12 දෙනා කණ්ඩායම් 4කට බෙදලා එක් කණ්ඩායමකට 3 බැගින් ජේසුස්තුමාගේ වම් පැත්තේ කණ්ඩායම් 2කුත් ජේසුස්තුමාගේ දකුණු පැත්තේ කණ්ඩායම් 2කුත් බැගින් කණ්ඩායම් 4කට මේ අනුගාමිකයන් 12 දෙනා බෙදලා වෙන් කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට රූප ටික සම්පින්දණය කරලා තිනවා චිත්‍රයේ සමස්තයම විසිරී යන ආකාරය. ජේසුතුමාගේ හිසට පිටපසින් ඇති කවුළුව ප්‍රභා මණ්ඩලයක් ලෙස දක්වීමට ශිල්පියා උත්සාහ අරගෙන තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ පරයාලෝක ලක්ෂණ සහිතව මෙම චිත්‍රයේ දකින්න හම්බෙනවා එක ලක්ෂයක් කරා මෙහි සියලුම රේඛා ගමන් කර ඇති ආකාරය. එතන මේ සියලුම රේඛා ජේසුස් වහන්සේගේ නළලට එකතු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි චිත්‍රයේ පසුබිම හා පෙරබිම අතර රූප ඉතා මනා ඒකාබද්ධතාවයකින් යුතුව දකින්න ලැබෙනවා. ඒ කියන්නේ පිටුපස තියෙන රූපත් ඉදිරියේ තියෙන රූපත් අතර මනා වූ සම්බන්ධතාවයක් ගොඩනැගෙන ආකාරයෙන් තමයි චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම චිත්‍රයේ වර්ණ පිළිබඳ කතා කිරීමේදී අපි පෙර සඳහන් කරපු අර කියාරොස්කූරෝ කියන මේ සිද්ධාන්ත ක්‍රමය මනාවට භාවිතා කරපු චිත්‍රයක් වශයෙන් මෙම අවසම්බෝධන සංග්‍රහ චිත්‍රය නම් කරන්න පුළුවන්. ඒතකොට මේ වර්ණ ගැන්වීමේදී අඳුර තුලින් ආලෝකය මතුවන ආකාරයනුත් වර්ණ ප්‍රභේද ඉතා සියුම් ආකාරයෙන් දැක්වීම තුළනුත් මූණවල් වල තියෙන භාව ප්‍රකාශනය මතුවීමක් වෙලා තියෙනවා. ඒ වගේමයි අපි කතා කරන මේ ත්‍රිමාණ රූපී රූපවල හැඩතලෙනුත් මේ වර්ණ ගැන්වීම තුළින් මනාවට දක්වලා තියෙනවා. හරි. එහෙනම් දුවේ පුතේ අපි අද මේ විදේශීය චිත්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ කලා නිර්මාණ පිළිබඳ විශාල දැනුමක් වීමක් සිද්ධ වුණා. දැන් අපි බලමු මේ පාඩමෙන් අපිට ලබාගත හැකි කලාත්මක ප්‍රවණතාවන් මොනවාද කියලා. චිත්‍ර හදාරන පිරිසක් වන ඔයාලට ඉගෙනගත යුතු විශාල කරුණු කාරණා රසක් මේ පාඩම තුළ ගැබ්බෙලා තියෙනවා. අපි කියන මේ ලියනාඩෝ ඩාවින්චිගේ මේ චරිත කතාවත් ඔහුගේ නිර්මාණ තුළනුත් ගොඩක් වෙලාවට මේ අපිට ඉගෙනගත යුතු බොහෝ දේවල් දකින්න හම්බෙනවා. ඒ වගේමයි ගුරුවරුන් උගන්වන දේ නැවත නැවත මතක් කරමින් අභ්‍යාසයන්හි යෙදීමෙන් අපට අපගේ ඉලක්ක වෙත ගමන් කළ හැකි ආකාරය මනාවට මේ ලියනාඩෝ ඩාවින්චිගේ මේ පාඩම තුළින් අපිට ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි මේ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා තම ජීවිතයේදී විශාල කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවා මේ තමන් විසින් සොයා ගන්නා ලද මේ සියලු දේවල් සම්බන්ධයෙන්. අපි ගත්තොත් එහෙම රාත්‍රී කාලයේ නිවසට පැමිණෙන ඩාවින්චි මේ අසල්වැසි නැත්නම් මේ අසල තියෙන වෛද්‍ය ශිෂ්‍යයින් භාවිතා කරන ඔහුගේ ජීවිතයේ ඔහු විශාල අත්දැකීම් ප්‍රමාණයක් බොහෝ කැපකිරීම් කරලා ලබාගෙන තියෙනවා. අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් ඔහු රාත්‍රියේ තම නිවසට පැමිණිලා ඔහු නැවත වෛද්‍ය ශිෂ්‍යයින් සමග එකතු වෙලා මේ ශරීර අභ්‍යන්තර කොටස්වල පිහිටීම පිළිබඳ අධ්‍යයනය කරනවා. ඔහු ශරීර අපි කියනවා මියගිය ශරීර කොටස් කපලා ඒවා කොහොමද පිහිටන්නේ, මාංශපේශීන් කොහොමද පිහිටන්නේ, අස්ථි කොටස් කොහොමද පිහිටන්නේ කියන මේ කොටස් පිළිබඳ මනා අධ්‍යයනයක් කරනවා. ඔහු ඒ පිළිබඳ ස්කෙච් කරනවා, අපි කියනවා කටුසටහන් තම දිනපොතෙහි සඳහන් කරගන්නවා. මේ ආදී වශයෙන් විශාල උනන්දුවකින් තමන්ගේ ඉලක්කය වෙත යාම සඳහා අවශ්‍ය වන සියලුම සුදුසුකම් ඔහු සපුරා ගන්නවා. ඒ වගේමයි ඔහු නිතර නිතර කිසියම් වූ සැලසුම් සහගත ආකාරයකින් මොනවා හෝ දෙයක් කුළුටු ගන්නවා. තමන්ගේ ස්කෙච් බුක් එකේ නැත්නම් අපි කියන මේ කඩු සටහන් පොතේ නැත්නම් දළ රූප සටහන් පොතේ කිසියම් වූ ආකාරයකට කටුකෑමක් සිද්ධ කරනවා. මේ හැම වෙලාවෙම ඔහු කිසියම් වූ දෙයක් පිළිබඳ සොයා ගැනීමක් තමයි කරන්න උත්සාහ අරගෙන තියෙන්නේ. ඔහු ගොඩක් වෙලාවට මේ යුද්ධය සඳහා භාවිතා කරන නවීන පන්නේ ආයුධ නිර්මාණය කිරීම සඳහා රූප සටහන් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි ඉහළින් යන ගුවන් යානා පිළිබඳ දළ රූප සටහන් ඔහු ළඟ තියෙනවා. ඔහුගේ චිත්‍ර පොත්වල එම රූප සටහන් සංරක්ෂණය කරලා තියෙනවා. වර්තමානයේදී එය කෞතුකාගාරවල තැන්පත් කරලා තියෙනවා. ඒ වගේමයි මානව රූපයක ක්‍රියාකාරීත්වය අපි අතක් ගත්තාම එය අංශක කිහිපයකින් අපිට කරකවන්න පුළුවන්ද? අපි අතක් කොච්චර අපිට උස්සන්න පුළුවන්ද? අපේ කකුලක අපි ඈඩ් කරන ප්‍රමාණය කොච්චරද? අපි කකුලක් ක්‍රියාකාරීව හසුරවන ආකාරය මේ ආදී වශයෙන් විවිධ ස්කෙච් ඔහු විසින් නිතර නිතර සිද්ධ කරලා තියෙනවා. මේ මේ ලැබපු පන්නරයත් එක තමයි ඔහු නියමාකාරයෙන් ඉතා නිවරදිව කාය රූප ලක්ෂණයන් සහිතව මානව රූපයක් නිර්මාණය කිරීමට උත්සාහ අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ චරිතයෙන් ඉතා විශාල වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි කිසියම් අරමුණක් සඳහා යන ගමන් මාර්ගයේදී අපිට විශාල කැපකිරීම් සිද්ධ කරන්න වෙනවා. නමුත් අවසානයේදී අපි යන්න ඕන හරි ස්ථානයට අපි යෑමට මෙම කැපකිරීම අපිට උදව් වීමක් වෙලා තියෙනවා. ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඔයාලගේ සිත්වලත් මෙන්න මේ ඉලක්කය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මම අවසන් වෙන්න ඕන කොතනින්ද, මට එතෙන්ට යන්න තියෙන මාර්ගය මොකද්ද කියන එක ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒ සඳහා අපිට මේ ලියනාඩෝ ඩාවින්චිගේ මේ පාඩම ඉතා පුළුල් මෙහෙයක් දක්වන බව මට විශ්වාසයි. හරි, දුවිපිතේ මම දැන් ඔයාලට යොමු කරනවා ගැටලු කීපයක්. අපි බලමු ඒවා निराකරණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ලියනාඩෝ ඩාවින්චි කියන්නේ කවුද? එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට ඔයාලගේ උත්තරේ මොකද්ද? මම දෙන උත්තරේ තමයි මොකද්ද, 14 වන සියවසේ ඉතාලියේ පුනරුද සමයේ සිට විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ඔහු හඳුන්වා දිය හැකිය. එතකොට මේ විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා හඳුන්වා දීමේදී ඔහුට අනන්‍යතාවයක් තිබිය යුතුයි. මොකද්ද මේ අනන්‍යතාවය? ඒ තමයි මොකද්ද, ඔහු තමයි පුනරුද යුගයේ සිටි විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වන්නේ. ඔහු සිතුවම් ඇඳීම සඳහා වැඩි වශයෙන් භාවිතා කළ තේමා මොනවාද, නැත්නම් මාතෘකා මොනවාද? එතකොට මේ ප්‍රශ්නෙට අපිට උත්තර දෙනකොට අපිට කියන්න පුළුවන් ඔහු වැඩි වශයෙන්ම තමන්ගේ තේමා සඳහා භාවිතා කරේ ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ වෙච්ච සිද්ධීන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ චරිතයේ සඳහන් වන විශේෂ සිද්ධීන් ගොඩක් වෙලාවට ඔහු තම තේමාව සඳහා භාවිතා කරලා තියෙනවා. අපිට ඒකට උදාහරණ දෙන්න පුළුවන් අවසම් භෝජන සංග්‍රහය, අපි කියන ගිරියලනේ කන්‍යා මරියතුමිය, මේ ආදී චිත්‍ර අපිට උදාහරණ වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. අපට මේ චිත්‍ර නිර්මාණය කිරීමේදී ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා විසින් භාවිතා කළ ශිල්පකම මොනවාද? මෙන්න මේ ගැටලුව සඳහා අපි පිළිතුරු සැපීමේදී අපි බලන්න ඕනේ තෙල්සායම් මාධ්‍ය භාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට ඔහු තම චිත්‍ර නිර්මාණ කරලා තියෙන්නේ. ඒතකොට ශිල්පකමේ වශයෙන් අපි හඳුන්වා දෙන්න ඕන මෙන්න මේ තෙල්සායම් මාධ්‍ය භාවිතාවෙන් ඔහු සිතුවම් ඇඳා කියලා. එහිදී ඔහු කැන්වස් භාවිතා කරලා තියෙනවා, පොප්ලර් ලී භාවිතා කරලා තියෙනවා, ඊළඟට බිත්ති නැත්නම් ෆෙස්කෝ ශිල්පකමේ භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ කියන ශිල්පකම භාවිතා කරලා තමයි මේ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි බලමු තවත් ගැටලුවක්, මොකද්ද මේ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා චිත්‍ර සංරචනය කිරීමේදී භාවිතා කරලා තියෙන්නේ? ඔහුගේ චිත්‍ර සංරචනය කිරීමේදී ගොඩක් වෙලාවට ත්‍රිකෝණාකාර ආකෘතීන්, වෘත්තාකාර ආකෘතීන්, ඍජුකෝණාස්සාකාර හා චතුරස්සාකාර ආකෘතීන් ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙනවා. එතකොට අපි ඉගෙනගත්ත චිත්‍ර නිර්මාණවල ගොඩක් වෙලාවට ਉਹ භාවිතා කරලා තියෙන්නේ ත්‍රිකෝණාකාර ආකෘතීන් යුතු සංරචන ක්‍රමය. එතකොට මෙම සංරචනයේ තුලදී පුද්ගල අන්තර් සම්බන්ධතාවන් ගොඩනැගෙන ආකාරයෙන් තමයි මේ ඔහු චිත්‍ර රූප සංරචනය කරලා තියෙන්නේ. ඊට අමතරව පරයාවලෝක රීති, ඊට පස්සේ පෙරබිම, මැදබිම හා පසුබිම යන මේ තලයේ භාවිතා කිරීම, මේ යනාදී ක්‍රම ඔහු චිත්‍ර සංරචනයේදී භාවිතා කරලා තියෙනවා. අපි හිතමු බලමු ඔහුගේ සිතුවම් සඳහා වර්ණ භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ ගැටලුවට උත්තර සැපෙමිදී අපිට කියන්න පුළුවන් වර්ණ මාධ්‍යයක පැහැය ඉතා සියුම්ව මතු කරමින්, වර්ණ ප්‍රභේද සොයා ගනිමින්, එය බොඳ කරමින් අපේට කියනවා සාදුගමනය කියලා. වර්ණතිමාන ලක්ෂණ මතුවන පරිදි ආලෝකයේ මතුවන ආකාරයෙන් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතා පැහැදිලිව මම කිව්වොත් එහෙම කිසියම් වූ වර්ණයක මධ්‍ය පැහැය ඉතා සියුම්ව මතු කරමින් වර්ණ ප්‍රභේද හොයාගෙන තියෙනවා. එතකොට මේ වර්ණ ප්‍රභේද සොයා ගැනීම සමග ත්‍රිමාන රූපය මතුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මේ මධ්‍ය පැහැයේ ඒ වර්ණ ඉතා සියුම්ව සොයා ගැනීම තුළින් කිසියම් වූ බොඳවීමක් නැත්නම් මීදුමක ආකාරයක ස්වરૂපයක් චිත්‍රය තුළ දකින්න ලැබෙනවා. මෙන්න මේ ක්‍රමයට කියනවා අපි සාදුගමණය කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි චිත්‍රයක වර්ණ භාවිතා කරලා තියෙන්නේ. ඒතකොට ප්‍රධාන වශයෙන්ම අපිට කතා කරන්න තියෙනවා අඳුර තුළින් ආලෝකයේ මතුවන ආකාරයට තමයි වර්ණ ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙන්නේ. මෙන්න මේ කියන ගැටලුව අපිට පාඩම අධ්‍යයනයේදී මතුවෙනවා. මම හිතන්නේ ඒ ගැටලුව වලට නියමිත පිළිතුරු ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඉතින් දුවේ පුතේ අපි ප්‍රශ්නයකට උත්තර සැපීමේදී අපි කෙලින්ම අනවශ්‍ය දේවල් ලියන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් අපි ලියන්න ඕන. අවශ්‍ය කරන විෂය කරුණ සිද්ධාන්ත ක්‍රමවේද අනුව අපි ලියන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට ලිව්වොත් විතරයි අපිට ලකුණක් හිමි වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අපිට 40ක් හම්බ වෙනවා. මේ 40 තුල මේ අපි කතා කරන ඕනෑම විෂයක් නැත්නම් ඕනෑම පාඩමකින් කොහෙන් වූ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකෙන්ද 6 සිට 11 දක්වා වූ මේ සියලුම විෂය කොටස් අපි අනිවාර්යයෙන්ම පාඩම් කරලා මතක තියාගෙන සිටිය යුතුයි. ඒ වගේමයි අපි අපිට හම්බ වෙන අවසාන වශයෙන් හම්බ වෙන ප්‍රශ්න පහේදී අපි කියනවා 36 සිට මේ 40 දක්වා වූ මේ ප්‍රශ්න පහේදී අපිට විශේෂ වැදගත්කමක් හම්බ වෙනවා. මොකද කිසියම් වූ චිත්‍රයක රූප සටහනක් හම්බ වෙනවා. ඒ චිත්‍රයේ ආශ්‍රය කරගනිමින් එහි කලා ලක්ෂණ විචාරය කරන්න අපිට හම්බ වෙනවා ඉතා කෙටියෙන්. ඒතොර මෙන්න මේ ලකුණු පහ අපි හැම වෙලෙම ඉලක්කගතව ලබා ගන්න ඕනේ. මේ අතරින්න හොඳ නැහැ. මේ ඉලක්කගතව කොහොම හරි අපි මේ ලකුණු පහ ගන්න ඕනේ. ඒතොර අපි උදාහරණයක් වශයෙන් මම ඔයාලට කියන්නම්. මම දෙනවා දැන් මේ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ මොනාලිසා කියන මේ සිතුවම. මේ මොනාලිසා කියන සිතුවම දීලා ඊට අදාළ වන ප්‍රශ්න පහ කොහොමද හැදෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඒතර මේ මොනාලිසා කියන චිත්‍රය දුන්නට පස්සේ එහි පළවෙනි ප්‍රශ්නේ නැත්තම් 36 වෙනි ප්‍රශ්නේ වශයෙන් ඔයාලට හම්බෙන්නේ මේ හඳුනාගත්තව කියන එක. ඒතර මේ හඳුනාගත්තව කියන එකට එන්න ඕන මේක ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ මොනාලිසා චිත්‍රය කියන එක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. හුදකලා වචනයක් ලියන්න බෑ, තනි වචනයක් ලියන්න බෑ, මොනාලිසා කියලා කියන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒක වැරදි උත්තරයක් වෙන්නේ. එහෙනම් හරි උත්තරය වෙන්න ඕනේ හඳුනගත් බවට අනිවාර්යයෙන්ම ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ මොනාලිසා සිතුවම කියලා අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ. එතකොට ශිල්පියා ගැන සඳහනක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ශිල්පියාගේ නම විතරක් තියෙන්න බෑ. ලියනාඩෝ ඩාවින්චි කවුරුර කියනවා ලියනවා නම් ලියනාඩෝ ඩාවින්චි කියලා විතරක් ඒක වැරදි උත්තරයක් බවට පත් වෙනවා. හරි උත්තරය වෙන්න ඕනේ ලියනාඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියා නැත්තම් යුරෝපීය අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්චි මහතාය. ඔන්න ඔය කියන විදිහට අනිවාර්යයෙන්ම උත්තරේ සැපෙන්න ඕනේ. ඊළඟට එනවා ශිල්පක්‍රමය. ශිල්පක්‍රමය අපි කතා කරා මොකද මේහු චිත්‍රයක් නිර්මාණය කිරීමේදී භාවිතා කරලා තියෙන චිත්‍ර ශිල්පක්‍රමය. මොකද අපි කිව්වේ කැන්වසේ මත තෙල් සායම්, පොපුලර් රීය මත තෙල් සායම්, බිත්තිය මත තෙල් සායම්. මෙන්න මේ කියන ක්‍රම විදිහ අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම සංරචන ක්‍රමවේදය මොකද්ද කියලා අහුවොත් එහෙම බැරි වෙලා හරි ප්‍රශ්නෙක ඒ ප්‍රශ්න පහ අතරින් අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන මොකද්ද? පෙරබිම, මැදබිම, පසුබිම කියන මේ සංරචන ක්‍රමවේදය භාවිතා කර ඇත. ඊට අමතරව ලියන්න පුළුවන් අපිට ත්‍රිකෝණාකාර ආකෘතියක් මත මෙය නිර්මාණය වී ඇත. අන්නේ වගේ සම්පූර්ණ උත්තරයක් නැත්නම් අපි ගුණාත්මක උත්තරයක් එතන ලියවෙන්න ඕන. වර්ණ භාවිතාව ගැන කතා කරොත් එහෙම අනිවාර්යයෙන්ම අඳුර තුලින් ආලෝකය මතු කරන ශිල්පකමය අණුව වර්ණ ගන්නවා තිබේ. එතකොට වර්ණයේ මධ්‍ය පැහැයේ සිට ප්‍රභේද මතු කර දැක්වීමේදී සිදුවන සාදුගමනය මෙම සිදුවම තුල දකින්නට ලැබේ. ඔන්න ඔය කියන විදිහට වර්ණ පිළිබඳ ලියවෙන්න ඕන. ඊට අමතරව අපි ගත්තොත් එහෙම කලා ලක්ෂණ නැත්නම් හැඟීම් ප්‍රකාශනයේ මොකද්ද කියලා අහුවොත් එහෙම අපි ගත්තොත් එහෙම හැඟීම් ප්‍රකාශනයේ පිළිබඳ මොකද්ද හැඟීම් ප්‍රකාශනයේ වෙන්නේ? සුන්දර කාන්තා රූපයක හැඟීම් ප්‍රකාශනයක් මෙහි දැක්වේ. නමුත් පසුබිමේ දක්වා ඇති සීමේ කොටස්වල රූප කොටස්වල දකින්න ලැබෙන්නේ ගිරි සහිත පරිසරයක් නැත්නම් කර්කස පරිසරයක්. මේ නිසා මෙම සිතුවම හුදකලාව පිළිබඳ වූ භාව ප්‍රකාශනයක් පිහිටවන ආකාරයේ සිතුවමක් කියලා ලියවෙන්න ඕන. ඔන්න විදිහට තමයි ගොඩක් වෙලාවට මේ භාව ප්‍රකාශනය මේ මොනාලිසාගේ චිත්‍රය සම්බන්ධයෙන් ලියවෙන්න ඕන. ඔන්න ඔය ආකාරයෙන් තමයි චිත්‍රයකට නැත්නම් ප්‍රශ්නයකට අපි උත්තරයක් සැපයිය යුත්තේ. ඊළඟට අපිට හම්බ වෙනවා තනි වචනේ දීලා ඒ අර්ථය පැහැදිලි කරන්න කියලා ප්‍රශ්න පහක් අම්මන. ඒ අතරතුර සමහරට අපිට එන්න පුළුවන් අපි දැන් ඉගෙනගත්ත කියාරස් කියුරෝ සිද්ධාන්තේ. ඒතර ප්‍රශ්නේ ඉන්නේ කියාරස් කියුරෝ කියලා අහනවා. ඉස්සරහා තියෙන ඉරිකෑලි වල නැත්තම් කඩිරේ වල ලියන්න ඕන මොකද්ද මේකට උත්තරේ? අඳුර තුලින් ආලෝකයේ මතු කර දැක්වීමේ ශිල්පකම. අන්නේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන. ඉතින් දරුවනි 14 වන සියවසේ යුරෝපයේ කලාව කෙරෙහි චිත්‍රකලාව කෙරෙහි විශිෂ්ට දායකත්වයක් දැක්වූ ශිල්පීන් අතර ලියනාඩෝ ඩාවින්චි චිත්‍රශිල්පියා ප්‍රධානතනක් ගන්න. ඔහුගේ කලා නිර්මාණ වර්තමානයේ ඉතා වැදගත් නිර්මාණයන් ලෙස අවිවාදයෙන්ම පිළිගනු ලබනවා. මෙවැනි තවත් ශිල්පියෙකු වන මයිකල් ඇන්ජලෝ ශිල්පියාගේ කලා නිර්මාණවල දක්ෂතා ඇගැයීම සඳහා අප තව දිනයක හමුවන ප්‍රාර්ථනාවෙන් මා ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.
දුවේ පුතේ, අද අපි චිත්‍ර විෂය සමගාමී පාඩමක් තමයි රජරට ගුරුගෙදරින් සාකච්ඡා කළේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අනුරාධපුර නිවත්තක චේතිය මහාවිද්‍යාලයේ VH ජානක ජයසිංහ ගුරුතුමා තමයි සම්බන්ධ වුණේ.